SBS Audio is supported by advertising.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
ඔබරැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්.
ලෝක සාහිත්‍යයේ සුවිශේෂී කෘති සහ සාහිත්‍ය දරීන් පිළිබඳව වන රසාලිප්ත විමර්ශනය.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්.
එහෙමනම් විශ්ව සාහිත්‍යයේ රසවත්තෙන් විමසා බැලීමේ අභිලාෂයෙන් ඔබ අපි හමු වෙනවා තවත් මාසයක. විශ්ව සාහිත්‍යයේ හමුවන ලෝකී ප්‍රකට රහස් පරීක්ෂක කතා මාවපු ගත් කතුවරුන් පිළිබඳවයි අපේ අවධානය යොමුවන්නේ. ඉතින් අපේ එහි පළවෙනි පියවර විදිහට මෙවර අපේ අවධානය දිනාගන්නේ ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධ කතා සම්බන්ධව. ඔබ බොහෝ දෙනෙක් ආසාවෙන් කුතුහලයෙන් කියවා තිබෙන කතා මාලාවක්. ඒ වගේම තමයි ෂර්ලොක් හෝම්ස් හා සම්බන්ධව වන විවිධ නිර්මාණ ලෝකයේ බිහි වෙලා තියෙනවා. සිනමාපට, ඔඩියෝ බුක්ස්, එවැගේම විවිධ සංගීත තැටි නිපදවලා තියෙනවා. දැන් ඔබ අද මේ වැඩසටහන ආරම්භයේදී අහපු සංගීත කණ්ඩය, මේ තාමත් පසුබිමින් වාදනය වෙන සංගීත කණ්ඩයත් ෂර්ලොක් හෝම්ස් ක්ලාසික් තීම්ස් යටතේ නිෂ්පාදනය වුණු සංගීත කණ්ඩයක්. 221 B Baker Street London කියන ලිපිනේ, 221 B Baker Street London කියන ලිපිනේ තමයි මේ මනක්කල්පිත චරිතය පදිංචි වෙලා හිටියේ. ඉතින් ඒ අනුව ජෙස්පර් ක්ලෙමන්සන් කියන සංගීතඥයා විසින් 221 B Baker Street කියන නමින් ෂර්ලොක් හෝම්ස් වෙනුවෙන්ම සංගීත තැටියක් නිපදවුවා. මේ පසුබිමෙන් ඇහෙන්නේ සංගීත කණ්ඩය. ඉතින් මේ ආකාරයෙන් බොහොම සජීවව හිටියට ෂර්ලොක් හෝම්ස් කියන්නේ අපි අතර ඉන්න ලෝකයේ වඩාත්ම ජනප්‍රියතම මනක්කල්පිත චරිතවලින් එකක්. මේ මනක්කල්පිත චරිතය 19 වෙනි සියවසේදී පාඨකයන් අතරට අරගෙන ආපු ආතර් කොනන් ඩොයිල්ගේ ලිවීමේ කලාවත් ඒ හරහා බිහි වුණු මේ ෂර්ලොක් හෝම්ස් මනක්කල්පිත රහස් පරීක්ෂක චරිතය පිළිබඳවත් තියෙන රසවත් තොරතුරු තමයි අද අපි දිගහරින්නට බලාපොරොත්තු වෙන්නේ. විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් අපේ මේ විශේෂාංගයට හැමදාමත් වගේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙල්බන් වාසී දිලිනි ඊරියවල ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව යම් හැදෑරීමක් සිදු කරලා තියෙන තැනැත්තියක්. ඒ වගේම ඇය මෙල්බන් වලදීත් ලේඛන කටයුතු වල නිරත වෙනවා. ඇය ආචාර්යවරියක් විදිහට කටයුතු කරනවා. දිලිනි, ඔබව ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට පිළිගන්නවා.
ආයුබෝවන් දිලෘෂි.
හොඳයි. දැන් ෂර්ලොක් හෝම්ස් කියන මේ චරිතයට තාමත් අපේ පිරිස ආදරේ. ඉතින් ෂර්ලොක් හෝම්ස් පසුපස සිටින මේ නිර්මාපකයා ආතර් කොනන් ඩොයිල් ඔහුගේ ජීවිතය පිළිබඳව යම් කෙටි සටහනක් මාසපුරුදු පලදි ආරම්භයට යොදා ගන්නවා. ආතර් කොනන් ඩොයිල්ගේ උපත සලකා බැලුවොතින් අපිට 1959 වසරට යන්න වෙනවා. මේ මාසේ 22 වෙනිදා ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදී තමයි ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ. ඊට පස්සේ හොඩර් ප්ලේස්, ස්ටෝනිහර්ස්ට් කියන විද්‍යාලවල මූලික අධ්‍යාපනය ඔහු හැදෑරුවා. 1876 සිට 1881 දක්වා එඩින්බර්ග් විශ්වවිද්‍යාලයෙන් ඔහු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තා. මෙන්න මේ වෛද්‍ය විද්‍යාව ඔහුගේ ජීවිතයේ ලේඛන කලාවට විශාල බලපෑමක් ඇති කළා කියලා අපිට සඳහන් කිරීමක් කරන්න පුළුවන්. මම හිතන්නේ දිලිනිය සම්බන්ධව දීර්ඝව ඔබට විස්තර සඳහන් කිරීමක් සිදු කරාවේ. මේ ආකාරයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරුවන් අනතුරුව ආතර් කොනන් ඩොයිල් එඩින්බර්ග් වලදීම තමන්ගේ වෛද්‍ය සායනය ආරම්භ කරනවා. ඒ සිදු කරන අතරතුරේදීම තමයි ස්ටඩි ඉන් ස්කාලට් කියන නවකතාවෙන් තම කතා වීරවරයා වෙන ෂර්ලොක් හෝම්ස්ව හඳුන්වා දෙන්නේ. මේ ස්ටඩි ඉන් ස්කාලට් කියන කතාව බීටන්ස් ක්‍රිස්මස් ඇනුවල් කියන ග්‍රන්ථයට ඇතුළත් කළ 1887 දී එළි දක්වනවා. ෂර්ලොක් හෝම්ස් චරිතය කෙටිකතා 56ක, ඒ වගේම නවකතා 4ක ඇතුළත් වෙනවා. පසුකාලීනව ෂෝලොක් හෝම්ස්ට ලැබුණු අතිශය ජනප්‍රියතාව නිසා දිගින් දිගටම මේ චරිතය වටා ගෙතුණු කතා නිර්මාණය කරණයට ආතර් කොනන් ඩොයිල්ට කාල වේලාවක් සොයාගැනීම අපහසු වුණු නිසාත් වෛද්‍ය වෘත්තයට වැඩි කාලයක් ලබා දෙන්නට ඔහුට උවමනා වුණු නිසාත් ආතර් කොනන් ඩොයිල් 1893 තමන්ගේ කතාවීරවරයා කියන ෂර්ලොක් හෝම්ස් චරිතය ද ෆයිනල් ප්‍රොබ්ලම් කියන කතාවේ දියල්ලක කිල්වල තමයි ෂර්ලොක් හෝම්ස් කියන මේ චරිතය මරණයට පත් කරන්නේ කතා රචකයා විසින් ආතර් කොනන් ඩොයිල් විසින්. නමුත් මේකට මහජනයාගේ දැඩි උද්ඝෝෂණයක් එල්ල වෙනවා. ඒ නිසාම නැවතත් මේ ෂර්ලොක් හෝම්ස්ට පණ දෙන්න තීරණය කරනවා ආතර් කොනන් ඩොයිල්. ඒ නිසා කලින් කතාවේ මිය ගියා විදිහට රඟපාලා The Adventures of the Empty House කියන කතාව මගින් නැවතත් එම චරිතයට ජීවේ ලබා දෙනවා. කෙසේ හෝ ලෝකයට මෙවැනි වූ වික්‍රමයක් සිදු කරපු ආතර් කොනන් ඩොයිල් 1930 වසරේ ජූලි මාසේ 7 වෙනිදා මිය යනවා. ඉතින් ඔබ කොයි කවුරුත් ආදරය කරන ෂර්ලොක් හෝම්ස් බිහිවුණේ ඔන්නඔහුම. අපි දිලිනට යමු. දිලිනේ අපිට මෙතනදී මූලික අභිලාෂය බවට පත්වන්නේ විශ්ව සාහිත්‍යයේ අපට හමුවන රසවත් නිර්මාණ පසුපස සිටින ඒ නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලීත්වය කොයි ආකාරයේ බලපෑමක් කළාද කියලා ලෝක සාහිත්‍යයට. එතරම් බට මුලින්ම ඔබේ නහන් හිතනවා 19 සියවසේදී මේ වගේ ෂර්ලොක් හෝම්ස් වගේ මනක්කල්පිත චරිතයකින් ලෝකයේම අදබද තබා ගැනීමට ආතර් කොනන් ඩොයිල්ගේ ලිවීමේ කලාව කොයිතරම් ප්‍රබල වුණාද කියලා.
ෂර්ලොක් හෝම්ස් 19 සියවසේ ලෝකෙට ඇවිල්ලා අද මේ වෙනකල් අපි ආදරයෙන් වැළඳ ගන්න ප්‍රධාන වශයෙන් හේතු කීපයක් තියෙනවා කියලා මට හිතෙනවා. පළවෙනි කාරණාව තමයි ෂර්ලොක් හෝම්ස් ලියන ආතර් කොනන් ඩොයිල් වෛද්‍යවරේ. ඔහුගේ ගුරුවරයා ජෝසෆ් බෙල් කියන විශේෂඥ වෛද්‍යවරයාව නිරීක්ෂණය කරමින් කලගත කරන ආතර් කොනන් ඩොයිල් එම නිරීක්ෂණයන් මත පදනම් වෙමින් තමයි පළවෙනි රහස් පරීක්ෂක කතාව ලියන්නේ, ෂර්ලොක් හෝම්ස් කතාව ලියන්නේ. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ජෝසෆ් බෙල් ඉතා කුඩා නිරීක්ෂණ තුළින් විශාල නිගමනවලට එළඹෙන බව ආතර් කොනන් ඩොයිල් දැකලා තියෙනවා. ඒ වගේම තමයි ඔහු තවත් උපදෙස් සහ තොරතුරු ලබාගත් කෙනෙක් ඉඳලා තියෙනවා ඒ කාලේ. ඒ තමයි පොලිස් සර්ජන්වරයෙක් සහ වෛද්‍ය නිලධාරියෙක් ලෙස එඩින්බරෝ සෞඛ්‍යංශයේ සේවය කරපු ලිටල් ජෝන් කියන වෛද්‍යවරයා. ඔහු වෛද්‍ය විමර්ශන සහ අපරාධ පරීක්ෂණ අතර සම්බන්ධය පිළිබඳව කොනන් ඩොයිල්ට හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ තොරතුරු අනුව යමින් තමයි ෂර්ලොක් හෝම්ස් කතාමාලාවන් පටන් ගන්නෙ. එතකොට ඇත්තටම අපිට දකින්න තියෙන්නේ මේ ආතර් කොනන් ඩොයිල් මේ ෂර්ලොක් හෝම්ස් කතා ලියන්නේ බොහෝ දේවල් පරීක්ෂණයට නිරීක්ෂණයට භාජනය කරලා බොහෝ දේවල් ඉතා හොඳින් අධ්‍යයනය කරලා තමයි ඔහු මෙම ලිවීම් වලට එළඹෙන්නේ. අනිත් කාරණාව තමයි ඔහු පාවිච්චි කරන භාෂා විලාශය ආතර් කොනන් ඩොයිල් මේ ෂර්ලොක් හෝම්ස් කතාමාලාවන් තුළ භාවිතා කරන භාෂාව. 1800 ගණන් වල ලියන ඉංග්‍රීසියෙන් ලියන සියලු ලේඛකයන් භාවිතා කරන භාෂාව ටිකක් ගැඹුරු ඉංග්‍රීසි භාෂාවක්. නමුත් ආතර් කොනන් ඩොයිල් පාවිච්චි කරන්නේ සරල ඉංග්‍රීසි භාෂාව සමාජයේ බහුතරයක් ආසාවෙන් කියවන්න හැකියාවක් ලබන භාෂාව. එතෙන්දී ඔහුගේ නිර්මාණ සමාජ විසින් වැළඳ ගැනීම වැඩි. සහ ඔහුගේ නිර්මාණ විශ්ලේෂණය කරන පුද්ගලයන් කියන්නේ ආතර් කොනන් ඩොයිල් කියන්නේ අනාගතයට ලියූ පුද්ගලයෙක් කියලා. ඒ තරමටම භාෂාව සරල කරලා බහුතරයක් වැළඳ ගන්න ආකාරයෙන් තමයි ඔහුගේ නිර්මාණ කළා තියෙන්නේ. ඊළඟට ෂර්ලොක් හෝම්ස්ට සමකල හැකි වෙනත් රහස් පරීක්ෂක කතාමාලාවක් ලෝකේ නැති තරම්. මේකට හේතු වෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කතා තේමාවම විතරක් නෙමෙයි, ඔහු කතාවට එළඹෙන හැටි. ඔහු අපරාධයක් විමර්ශනය කරන්න ෂර්ලොක් හෝම්ස්ව නිර්මාණය තුළට ගේන හැටි, මේවා ඉතා වැදගත්. උදාහරණයක් හැටියට ප්‍රධාන වශයෙන් ගැටලුව හඳුනා ගන්න විදිහ, ෂර්ලොක් හෝම්ස් විසින් ගැටලුව හඳුනා ගන්න විදිහ, ඊළන්ට ඒ ගැටලුව විශ්ලේෂණය කරන විදිහ, ඊට අදාළ දත්ත රැස් කරන විදිහ, ඊළන්ට ඒ අනුව උපකල්පන කරන විදිහ, ඊළන්ට විවිධ නිගමනයන්ට එළඹෙන විදිහ, ඊළන්ට ඒ එළඹුණත් එම නිගමනයන් නැවත පරීක්ෂා කරන විදිහ, ඊට පස්සේ අවසාන නිගමනයට එන විදිහ, මේ වගේ ෂර්ලොක් හෝම්ස් කතාවන් කියවාගෙන යනකොට අපිට තේරෙනවා කොච්චර තාර්කිකද කියන එක. ඒතොර ආත කොනන් ඩොයිල් මේවා ලියන්න ඇත්තට මර මයිස්සලකිව වගේ තොරතුරු ගොඩාක් රැස් කරගෙන අපිට හිතෙනවා මේ ඇත්තටම මේ ඇත්තටම සිද්ධ වෙච්ච අපරාධයක්ද මේ විමර්ශනය කරගෙන යන්නේ මේ ඇත්තම අපරාධ විමර්ශනයක්ද මේ පොතට අරන් තියෙන වගේ හැඟීමක්. ඇත්තටම ලෝකයේ සමහර විශ්ලේෂකයෝ හිතනවා ෂර්ලොක් හෝම්ස් කියලා සැබෑ පුද්ගලික හිටියා කියන තත්වය පවා දැන් මම මේ මේ කතාබහට තොරතුරු හොයද්දී මට හම්බුණා සමහර තොරතුරු පොත්වල තියෙන කතාමාලාවේ එන තොරතුරු අනුව පුද්ගලීන් උත්සාහ කරලා තියෙනවා ඇත්තටම ෂර්ලොක් හෝම්ස් ඉපදෙන්න ඇති ගම මොකද්ද, ඉපදෙන්න ඇති වර්ෂය මොකද්ද, ඔය වගේ දේවල් පවා හොයන තත්වයකට පුද්ගලීන් පෙළඹිලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරමටම විශ්වාසනීයව මෙම රහස් පරීක්ෂක කතා ලියවිලා තියෙනවා. ඉතින් ඒ කියන හෝම්ස්ගේ තීක්ෂණ විශ්ලේෂණ හැකියාව දිහා බලාගෙන ඉන්නේ සහ ඒ ගැන අපිට කියන්නේ ඔහුගේ මිත්‍රය දොස්තර වොට්සන්. ඒ කියවීම තුළ හෝම්ස්ගේ සිතුවිලි ධාරාවන් ගලා යන මානය ගැන ඉවක් හදාගන්න දොස්තර වොට්සන් පාඨකයාව පොළඹවනවා. ඒ පෙළඹවීමත් එක්ක තමයි මං හිතන්නේ මුළු පාඨක සමාජයම ආතර් කොනන් ඩොයිල්ගේ මේ ෂර්ලොක් හෝම්ස් චරිතයට බැඳිලා අද වෙනකල්ම පවතින්නේ.
හොඳයි, තවත් මේ වගේ ප්‍රකට ලේඛක ලේඛිකාවන් හිටියා. රේමන් චැන්ඩ්ලර්, ඩොරති සේයර්ස්, විශේෂයෙන්ම ඇගතා ක්‍රිස්ටි තාමත් කතා බහ වෙනවා. මයිකල් කොනෙලි, කොලින් ඩෙක්ස්ටර් මේ වගේ පුද්ගලයෝ. ඉතින් හැමෝමත් යම් යම් චරිත බිහි කළා, යම් රහස් පරීක්ෂක කතා ශෛලියට යම් ආකෘති එකතු කළා. නමුත් රහස් පරීක්ෂක කතා ශෛලිය විශ්ව සාහිත්‍යයට කරන බලපෑම පිළිබඳව අපි සලකා බැලුවොත් එහෙම ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධ කතා මාලාවට හිමිවෙන තැන කොයි වගේ තැනක් කියලා ඔබට හිතෙන්නේ?
ආතර් කොනන් ඩොයිල්ගේ කතා විශ්ව සාහිත්‍යයට කොයිතරම් දුරට බලපෑවද කිව්වොත් ඔහුගෙන් පසුව බිහිවන රහස් පරීක්ෂක කතා ප්‍රධාන කොටස් කීපයකට කඩලා පැහැදිලි කරන්න පුළුවන්. ඒ විදිහට පැහැදිලි කරද්දී මට හිතෙනවා මේ ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා ලෝකයට මොනතරම් දුරට බලපෑවද කියලා කියන ලේසි කියලා. අපි එක කොටසක් ගත්තොත් නව ෂර්ලොක් හෝම්ස් කතා කියලා කතා බිහිවෙන්න ගත්තා. නව කතා, කෙටි කතා බිහිවෙන්න ගත්තා. ඒවා ලියන්නේ වෙනත් අය විසින්. වෙනත් අය විසින් දියුණු ෂර්ලොක් හෝම්ස් කතා. ඒක තමයි එක කොටසක්. උදාහරණයක් හැටියට ගත්තොත් ආතර් කොනන් ඩොයිල්ගේ පුත්‍රයාම ඒඩ්‍රියන් කොනන් ඩොයිල් තවත් ෂර්ලොක් හෝම්ස් කතා 12ක් ලියනවා. ඒ වගේම තවත් අයත් ෂර්ලොක් හෝම්ස් කතා ලියන්න පෙළඹෙනවා. ෂර්ලොක් හෝම්ස් කතා ලෝකයට බලපාපු විදිහ ගැන විස්තර කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ෂර්ලොක් හෝම්ස් උඩා චරිතයන් ලෙසින් ඇතුළත් කරලා ලියවෙන කතා තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි කවුරුත් දන්න අදත් ජීවිතුන් අතර සිටින ඉතාමත්ම විශිෂ්ට රහස් පරීක්ෂක කතා ලියන්නේ තමයි ස්ටීවන් කින් කියන්නේ. ඔහුගේ ද ඩොක්ටර්ස් කේස් කියන කෙටි කතාවේ ඔහු එක තැනක ප්‍රකාශ කරනවා හෝම්ස්ට පූසන් සම්බන්ධයෙන් තිබුණ මේ ඇලර්ජි එකක් හින්දා මේ හෝම්ස්ගේ එක කේස් එකක් ඔහුට මේ දොස්තර වොට්සන්ට කලින් විසඳගන්න බැරි වුණයි කියලා. ඔය වගේ පුංචි පුංචි තැන්වලින් තවත් කතාවලට හෝම්ස් සම්බන්ධ වෙනවා විශ්ව සාහිත්‍ය තුළ. ඊළඟට ෂර්ලොක් හෝම්ස්ගෙන් පැවත එන්නන් පිළිබඳ මනක්කල්පිත කතා නිර්මාණය වෙනවා පසුකාලීනව. ඒ වගේම තමයි ෂර්ලොක් හෝම්ස් කතාවලින් උත්තේජනයක් ලැබලා වෙනත් කතෘවරුන් රහස් පරීක්ෂක කතා ලියන්න පටන් ගන්නවා. මෙතෙන්දි මම මෙහෙම කියන්නේ විශේෂයෙන් ෂර්ලොක් හෝම්ස් වැනි චරිත තමන්ගේ කතා තුළට අරගෙන එබඳු කතා මාලා ගෙතුණු අවස්ථා අපිට විශ්ව සාහිත්‍ය දකින්න ලැබෙනවා. උදාහරණයක් හැටියට කොනන් ඩොයිල්ගේ බෑනා වරයෙක් වන ඊ.එච්. හෝනන් හදනවා රහස් පරීක්ෂක චරිතයක් ඩොක්ටර් ජෝන් ඩොලර් කියලා. ඊළඟට ඔස්ටින් ෆ්‍රීමන් හදනවා ඩොක්ටර් තෝන්ඩයික් කියලා. ඒ වගේම තවත් මේ විදිහටම ෂර්ලොක් හෝම්ස් වැනි චරිත හදලා ෂර්ලොක් හෝම්ස් කරගෙන ගිය විදිහට වෙනත් රහස් පරීක්ෂක කතා ගොඩ නැගිලා තියෙනවා විශ්ව සාහිත්‍ය තුළ අද මේ මොහොත වෙනකල්. මීට අමතරව එබන්දු ෂර්ලොක් හෝම්ස් වැනි චරිත නැතත් ඉතා වටිනා රහස් පරීක්ෂක කතා නිර්මාණය වෙලා තියෙනවා ඉතා අගනා භාෂා විලාශයන් පාවිච්චි කරලා. ඒවත් අපේ හද බැඳගෙන තියෙනවා, පාඨක සමාජය බැඳගෙන තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අගතා ක්‍රිස්ටි, ඩොරති සේයස්, ඩැෂිල් හැමට්, රේමන් චැන්ඩ්ලර් වගේ දක්ෂ රහස් පරීක්ෂක කතා රචකයෝ. ඒ විතරක් නෙමෙයි, විශ්ව සාහිත්‍ය තුළ තවත් ෂර්ලොක් හෝම්ස් බලපෑම් ඇතිකරපු ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. අපි දැකලා තියෙනවා ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටමාලාවක් තියෙනවා. ඊළඟට අපි දැකලා තියෙනවා වේදිකාව අතික්‍රමණය කරනවා ෂර්ලොක් හෝම්ස් චරිතය සහ කතාව. ඊළඟට රූපවාහිනිය අතික්‍රමණය කරලා තියෙනවා. ඊළඟට භාෂාවන් රසකට පරිවර්තනය වෙලා තියෙනවා. මේ විදිහට ගත්තහම ෂර්ලොක් හෝම්ස් කතාව සහ ආතර් කොනන් ඩොයිල්ගේ කතා ශෛලිය විශ්ව සාහිත්‍යයට විශාල බලපෑමක් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධ කතාමාලාවේ සිංහල පරිවර්තනය සහ ඒක සිංහල පාඨකයාට සිදු කරපු බලපෑම පිළිබඳවත් අපිට අමතක කරන්නෙම බෑ. දිලිනි, ඔබට මොකද හිතෙන්නේ පිළිබඳව?
ෂර්ලොක් හෝම්ස් කතා සියල්ලම වගේ සිංහලට පරිවර්තනය කරනවා චන්දන මෙන්ඩිස් මහත්මයා. විශේෂත්වය වෙන්නේ ඔහුත් වෛද්‍යවරයෙක්. ඔහු දන්ත වෛද්‍යවරයෙක්. නමුත් පසුකාලීනව ඔහු සිය වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වෙලා ලිවීම දිගටම කරගෙන ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. සිංහලින් කියවන ශ්‍රී ලාංකික පාඨක සමාජයේ ෂර්ලොක් හෝම්ස් හඳුනාගන්නේ එම පරිවර්තන තුළින්. ඊට පස්සේ රූපවාහිනී කතා මාලාවක් එනවා සිංහල උපසිරැසි එක්ක. දැන් අපි ආතර් කොනන් ඩොයිල්ගේ රචනා ශෛලිය ගැන හිතුවොත් ආතර් කොනන් ඩොයිල් ඉතාම සරල ඉංග්‍රීසි භාෂාවක් යොදා ගන්නවා කියලා මම කලින් කිව්වා. ඒ වගේම චන්දන මෙන්ඩිසුත් සරල භාෂාවක් යොදා ගන්නවා පරිවර්තනයට. ඔහු ඉතාම ප්‍රවේශමෙන් මනාව සිංහල භාෂා හසුරුවනවා කතා රසය පවත්වා ගන්න. ඉතා සංකීර්ණ කරුණු සරලව කිවීමේ හැකියාවක් කොනන් ඩොයිල්ට තිබුණා වගේම එහි සරල බවට හානි නොවන ලෙස සිංහල භාෂා හැසිරවීමේ හැකියාවක් චන්දන මෙන්ඩිස් තිබෙනවා. ඉතින් ඒ වගේ පරිවර්තන පාඨකයා තුළ සාහිත්‍ය රසය විතරක් නෙමෙයි අපරාධ නීතිය පිළිබඳ අවබෝධය, තර්කානුකූලව සිටීමේ හැකියාව වගේ ඊළඟට විවිධ පුද්ගලයන්ගේ හැසිරීම් රටා පිළිබඳ අවබෝධය වගේ දේවල් පාඨක ජනතාවට ලැබෙනවා. මේක ඇත්තටම මට හිතෙන්නේ සිංහල පාඨකයා කෙරෙහි ඇති වෙච්ච ලොකුම බලපෑම කියලා මේ ෂර්ලොක් හෝම්ස් කතා තුළින්. ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධ කතා මාලාවේ සිංහල පරිවර්තනය ඒ තරම් විශිෂ්ටයි පාඨකයා පොළඹවනවා කියලා.
එහෙමනම් අපි විශ්වාස කරන ඔබ මේ වෙනකන් බොහොම ආදරෙන් කියවපු මේ ෂර්ලොක් හෝම්ස් කතාමාලාව, ඒ චරිතය බිහි කරපු නිර්මාපකයා ආතර් කොනන් ඩොයිල් සම්බන්ධව, ඒ වගේම සිංහල පරිවර්තකයා පිළිබඳව ඔබේ දැනුම පුළුල්වන්නට ඇති රසයක්, වින්දනයක්, අලුත්යක් දැනගන්නට ඇති කියලා අපේ මේ සාකච්ඡා මාලාවෙන්. අද අපි අවධානය යොමු වුණේ විශ්ව සාහිත්‍යයේ හමුවුණේ ලෝක ප්‍රකට රහස් පරීක්ෂක කතාමය උගත්කතුවරුන් අතර අවධානයක් දිනාගත්ත ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධ කතා මාලාව බිහි කරපු ආතර් කොනන් ඩොයිල් සහ ඔහුගේ ලිවීමේ කලාව පිළිබඳව. ඉතින් මේ විශ්ව සාහිත්‍ය රසවත් විමර්ශනයට අපිත් එක්ක සම්බන්ධ වුණු දිල්නි ඒරියවල අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් තවත් මෙවැනි වූ විශ්ව සාහිත්‍යයේ රසවත් ඉසව්වක රසවත් තොරතුරු සමගින් අපි තවත් මාසෙක හමු වෙමු. ආයිබෝවන්.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙද්දිකේ සැරිසරන්නට තවත් මාසක අවසානගහරුවාදා අපි යලි හමු වෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.